ඉන්න ගරු ෆිල් මාස්ටර් සරත් පොන්සේක මැතිතුමා, තුමාට විනාඩි 20ක කාලයක්.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. මේ අවස්ථාවෙත් අපි උරුදු පරිදි අයවැය ගැන කතා කරනවා. මෙවරත් අපි සුපුරුදු ආකාරයම අයවැය කතාවක් ඇහුවා. ඒකත් හමුදා හැමදාමත් අහන්න ලැබෙන වර්ගයේ එකක්ම කියලා තමයි මම පිළිගත්තේ. මේ රටේ කවදාවත් ඉතිහාසයේ පුරාවට අයවැයක් යථාර්ථයක් වෙලා නැහැ. එහෙම වුණා නම් ඇත්තට මේ රට මෙලහට කිරියෙන් පැනියෙන් උතුරන්න ඕන. මේකට ප්‍රධානම හේතුව හැටියට මම දැක්කේ අයවැයක කියන ආදායම් කවදාවත්ම සීන ලෝකයක් පමණක් බවට පත් වුණා ඇරෙන අතරේ වියදම් හැමදාම දූෂණයෙන් පිරීලා රට විනාශ කරන ආකාරයකට ක්‍රියාත්මක වෙච්ච නිසයි. මේ රජයට රට හදන්න ඕන නම් ඉස්සෙල්ලම මේ රජය තේරුම් ගන්න වෙනවා ඇයි මේ රටේ අතීතයේ තිබුණ අයවැය කවදාවත් යථාර්ථයක් නොවුනේ කියලා. එහෙම තේරුම් අරගෙන ඒකට පිළියම් යෙදුවොත් පවණක් මේ රට ඉදිරියට ගෙනියන්න මේ රටේ රජයට හැකි වේවි. මේකට ප්‍රධාන හේතු කීපයක් හැටියට මම දකිනවා. මේ රටේ අයවැයක් කවදාවත් සාර්ථක වන්න ඉස්සෙල්ලම අමාත්‍යාංශවල හා රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමභාවය සහ අවභාවිතය මේක විශාල ප්‍රශ්නයක්. ඊළඟට බදු එකතු කිරීම කවදාවත් නිසියාකාර සිදු නොවීම. ඊළඟට අමාත්‍යවරුන්ගේ හා ආයතන ප්‍රධානීන්ගේ නොහැකියාව කැපීමක් නොමැතිවීම හා ඔවුන්ට කිසිම දැක්මක් නොමැතිවීම. ඊළඟට හිසවසාගිය දූෂණය හා රජයේ මුදල් වක්‍රව හෝ ඍජුවම වංචා කිරීමට භාජනය වීම. ඊළඟට කිසිම ව්‍යාපෘතියක් නිසියාකාරව කවදාවත් ගැඹුරින් අධ්‍යයනය නොකොට හිතුමතේට මුදල් නාස්ති කිරීම. අරමුණ වූයේ අන්තිමේදී මුදල් ගසා කැමීම පමණයි. අපි දැක්ක මේකට හොඳ උදාහරණයක් තුන පහුගිය දවස්වල අසූචි නැවක් ගෙනෙල්ලා රටේ මුදල් නාස්ති කරපු ආකාරය. රටේ සංවර්ධනය සඳහා ප්‍රමුඛතාවය තෝරා ගැනීමට මේ රටේ කිසිම රජයක් අද වෙනකන් සමත් වුණා කියලා මම විශ්වාස කරන්නේ. මේ අයවැය කතාවේ ප්‍රධාන තේමාව වුණේ බදු ගැහිම. IMF සතුරු කරන්න කියා ජනතාවට දරා ගන්න බැරි විදියට බදු ගහමින් දුෂ්කර තීරණ ගන්න වෙනවා කියනවා නිතර කියනවා අපට ඇහුණා. දුෂ්කර තීරණ ගන්න කියලා ජනතාව බඩගින්නේ ඉඳන්න පුළුවන්ද? දරු දැරියෝ බඩගින්නේ තියන්න පුළුවන්ද කියලා මම රජයෙන් අහන්න කැමතියි. බෙහෙත්තේත් නැතුව ජනතාවට ජීවත් වෙන්න පුළුවන්ද? දරුවෝ පාසල් අරින්නේ නැතුව ඉන්න පුළුවන්ද? හතර දෙනෙක්ගේ පවුලකට රුපියල් 60,000කින් ජීවත් වෙන්න පුළුවන්ද? ඒ පවුලේ දරුවන්ට අවශ්‍ය ඇඳුම් පැනඳුම් හා ප්‍රවාහන පහසුකම් ආදිය සලසන්න පුළුවන්ද කියලා මම අහන්න කැමතියි. අපි දැක්කා මේ වෙලාවෙත් කාසල් ඉස්පිරිතාලේ ගැබිනි මාතාවන්ට තියෙන හොඳම ඉස්පිරිතාලේ මේ රටේ ඒකේ අධ්‍යක්ෂකවරයා ડોક્ટર අජිත් දන්තනාරායන කියලා තියෙනවා, නිකුත් කරලා තියෙනවා ලිපියක්. ෆුල් බ්ලඩ් කවුන්ට් වලට ඒ වාර්තා ලබා ගන්න ක්‍රියා කරන්න එපා, ඉස්පිරිතාලේ ලබා ගන්න ක්‍රමවේදයක් දැන් නැහැ කියලා. එතකොට මේ රට තියෙන්නේ කොහෙද, යන්නේ කොහෙද කියලා අපට පේනවා. එක පැත්තකින් රජයේ ව්‍යාපාර නොකළ යුතුයි කියන රජය ව්‍යාපාර හා ආයතන විකුණන්න පෙරුම් පුරන ගමන්, අනිත් පැත්තෙන් මෙතෙක් නොමිලේ දුන් වෛද්‍ය පහසුකම් රජයේ රෝහල්වල මුදලට ලබා දෙන්න කතා කරනවා. එතකොට මේකෙන් උත්තේරෙන ගෞරව ඇමැතුමා ඊළඟ පියවර තමයි මේගොල්ලෝ කරන්නේ රජයේ රෝහල් පුද්ගලීකරණය කරන්න ඕනේ කියනවා. එතකොට අපට තේරෙනවා නැවතත් ගොනා පොල්පැලේටම තමයි මේ හැරෙන්නේ කියලා. ප්‍රමාණිකූලව ජනතාවට ජීවත් වෙන බේ රටක් නිර්මාණය කරමින් මේගොල්ලෝ වැඩ කටයුතු කරනවා. මම මගේ කතාවේදී සංඛ්‍යා ලේඛන ගැන කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒවා මේ රටේ බහුතර ජනතාවට අදාළත් නැහැ. හැමදාමත් වගේම අයවැය කතාවේ හුඟක් සුන්දර දේවලුත් සීන ලෝකයේ ජීවත් වීමත් සිදු වුණා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔය ආකාරයට ඉදිරිපත් කරන ආර්ථික විශේෂඥයින්ගේ යෝජනාවල නෙවෙයි, ඔවා ක්‍රියාවට නැංවීමට යාමේදී අකාර්යක්ෂම දේශපාලන ලක්ෂ්‍යයන් හා දූෂිත රජයේ නිලධාරීන් ඒ අතරම දූෂිත ව්‍යාපාරිකයනුත් මහා පරිමිණයෙන් දූෂිත ගනුදෙනු වලට ප්‍රමුඛත්වය දීමේ ක්‍රියාපිළිවෙත බව මගේ මතයයි. ඒක තමයි මේකේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය. ආයෝජකයන් ගෙන්වා ගැනීම හා බදුසහන ගැනත් හම්බන්තොට නිදහස් වෙළඳ කලාපය ගැනත් යහපාලන රජයේ කාලයේදීත් ජනාධිපතිවරයා අගමැති හැටියට කතා කරපු බව මට මතක් වෙනවා. නමුත් අපේ දේශපාලනඥයෝ මෙන්ම සමහර රජයේ සේවකයොත් දූෂිත නිසා ආයෝජකයේ රටට ඒමට කැමති නැහැ. ඔවුන්ගෙන් කොමිස් ඉල්ලීම නිසා ඔවුන් මේ රට මගහැර වෙනත් රටවල්වලට යෑමේ පුරුද්දක් ඇති වෙලා තියෙනවා. එහෙනම් මේ දූෂණය නවත්තන්න ක්‍රියා කරනකම් මේ රටට කවදාවත් ප්‍රගතියක් ලබන්න බෑ. ආයෝජකයේ රටට එන්නේ නැහැ. රට දියුණුවක් දකින්න හම්බෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. අයවැය කතාවෙන් කියවුණු සමහර දේවල් යථාර්ථය නොසලකා ප්‍රකාශ වුණා. දවස් ගණන් පෝලිම් වල ගත කරපු තැන් වල අරගල කරපු යුගය ඉවරයිලු. දුක් කරදර නැති නිසා සැනසිලිදායක යුගයකට ආවාලු. අපි දන්නේ ඇයි මේ රජයේ මැතිම තුරුන්ට ජනාධිපතිතුමාට තේරෙන්නේ නැත්තේ? පෝලිම් නැති වුණා කූපන් ක්‍රමය නිසා. එතු අවශ්‍යතාවයේ සපුරා ලියපු හින්දා නෙමෙයි ගරු ඇමැතුමා. ඊළඟට අපි දැක්කා පෝලිම් නැති වුණා ගෑස් ගන්න සල්ලි නැ, ජනතාවත් තෙල් ගන්න සල්ලි නැති නිසා. ඊළඟට කියනවා තැන තැන අරගල නැති වුණාලු. අරගල නැති වුණේ අපි හිතන විදියට මේ අවස්ථාවේදී ඉතා බියගුළු නිවට මර්ධනයක් ක්‍රියාත්මක කරන නිසා මිස ජනතාවගේ හදවතෙන් අරගල ඉවත් වුණ නිසා නෙවෙයි කියලා අපට ඉතා පැහැදිලිව පෙනියනවා. ඊළඟට පහුගිය කාලයේ ගත්ත යම් පියවර නිසා උද්දමනය පාලනය වෙලා කියලා අයවෙන් කියවුණා. මිනිසුන්ට කන්න බොන සල්ලි නැහැ. රටේ 50%කට ආසන්න ප්‍රමාණයක් ද්‍රවිඩතාවයෙන් පෙළෙනවා. සියලුම වර්ගවල බඩු මිල හස උසට නැගලා තෙල් ගහන්න සල්ලි නැහැ. විදුලි බිල ගෙවා ගන්න බෑ. වාහනයකට ත්‍රිවිල් එකකට ටයර් එකක් ගන්න දාගන්න ජනතාවට සල්ලි නැහැ. ගියක් දොරක් හදා ගන්න බෑ. මිරිකියාව ඉහි වහලා ගිහින් ව්‍යාපාර විශාල වශයෙන් වැහිලා ගිහින් මේ වෙලාවක තියෙන වෙලාවක උද්දමනය පාලනය වෙලා කියන්නේ මට පේන්නේ තනිකරම මොලේ කචල් වෙලා මොහක් කරි පයිත්‍යයන් පාරක් වැදිච්ච පුද්ගලයා තමයි මේ රට පාලනය කරන්නේ නිසයි කියලයි මම හිතන්නේ. ඊළඟට කිව්වා ලීකා නියුගේ අපේ නායකයින්ගේ වෙනස ජනාධිපතිතුමා පෙන්වලා දුන්නා. එතුමා කියනවා ලීකා නියු දුෂ්කර මාවත ආරම්භ කළේ 1950 කියලා. අපි එතුමාට මතක් කරන්න කැමතියි 1950 සිංගප්පූරුවේ අද අපේ රටේ වගේ ජනතාවට කන්න බොන්න නැති වාතාවරණයක් ඇති වෙලා තිබ්බේ නැහැ. ඊළඟට එතුමා කියනවා අපේ නායකයින්ට අවුරුදු 70කට පස්සේ දුෂ්කර මාවත මතක් වුණාලු. නමුත් දුෂ්කර මාවත මතක් වුණත් කරුමේ තියෙන්නේ අපේ රටේ තාමත් ඉන්නේ පහුගිය අවුරුදු 30ක් 40ක් ඇතුළත මේ රට පාලනය කරපු නායකයෝම නිසා ඒ දුෂ්කර මාවත මතක් වෙච්ච එකේ ප්‍රගතියක් ප්‍රතිඵලයක් ලැබෙයිද කියලා මට විශ්වාසයක් නැහැ. අපේ ආණ්ඩු පාඩු ලබන ආයතන නඩත්තු කරන්න මුදල් නාස්ති කරා කියලා ජනාධිපතිතුමා ප්‍රකාශ කරා. ආයතන විකුණන එක ඒකට පිළියම නෙවෙයි කියන එකයි මගේ මතය. ආයතන පාඩු ලැබුවේ ඇයි කියලා සොයලා බලන්න ඕනේ. ඒකට පිළියමක් යොදන්න ඕනේ. එතකොට පාඩු ලබන ආයතන විකුණනවා කියන මුවාවෙන් අපි දකිනවා මේ වෙලාවේ ලාභ ලබන ආයතනත් විකුණන්න හදනවා. රක්ෂණ සංස්ථාව ලාභ ලබන ආයතනය. ඒ වගේම තවත් මේක ආකාරයට ජාවාරම්කරුවන්ට මේවා ලබා දීමේ ව්‍යායාමයක් ක්‍රියාත්මක වෙනවා කියලා තමයි අපිට හිතෙන්නේ. මේ ආයතන පාඩු ලබන එක අහන්න ඕනේද? සමහර ආයතන සභාපතිලාට ලක්ෂ 100යි වැටුප ගරු ඇමැතුමා. සමහර ආයතන සභාපතිලා ලක්ෂ 40යි. සමහර ආයතන වල අපි දන්නවා සේවකයෝ ලබනවා ලක්ෂයක් විතර මාසෙට වැටුප. ඒක හන්ද මේක පාලනයක් නැතුව ක්‍රියාත්මක වෙනවා කියන එක අපිට පැහැදිලි. මේකට පිළියම මේ ආයතන විකුණා දැමීම නෙවෙයි කියන මතය මම විශ්වාස කරනවා. ඊළඟට කියනවා තරුණ පුරපුරේ අපේක්ෂා ගැන කතා කරමින් අයවැයෙන් කියනවා තරුණ පුරපුර ආරක්ෂා කරගන්න ඕනේ කියලා. මම විශ්වාස කරනවා තරුණ පුරපුර පමණක් නෙවෙයි අනිවාර්යයෙන්ම මේ රටේ සියලුම ජනතාව සියලුම වයස කාඩුල ජනතාව අපි ආරක්ෂා කරගන්න ඕනේ. නමුත් මේ වෙලාවේ අපි දකින්නේ මේ රටේ සිද්ධ වෙන්නේ තරුණ හඬට කන් නොදී කන්න බොන්න නැති රටක අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන තරුණයින් නිහඬ කරන්න උත්සාහ දරමින් ඔවුන්ට පොලිසියේ මැරෙන්න නොදා පහර දෙමින් එම දිවට ඔවුන්ට රැඳවුන් නියෝග නිකුත් කරමින් ඔවුන් නිහඬ කරන්න උත්සාහ දරනවා ඇරෙන්න තරුණ හඬට ඇහුම්කන් දෙනවා කියලා අපිට මේ අවස්ථාවේ තේරුම් ගන්න අමාරුයි. බලය රැඳෙන්න තියෙන කෑදරකම නිසා තරුණ දරු දැරියෝ නිහඬ කරන්න දරන උත්සාහයක් නම් මේ දිනවල ක්‍රියාත්මක වෙන බව අපට පෙනෙනවා. මේකට හොඳම උදාහරණයක් තමයි අපි දැක්කා වසන්ත මුදලිගේ කියන දරුවත් ශ්‍රීදම් මහමුදුරුවොත් නිහඬ කරන්න කොච්චර නිවට බියගුළු ආකාරයකට ඒ තරුණ ජීවිත දෙක විනාශ කිරීමට උත්සාහ දරුවාද කියලා. ඊළඟට තවත් ලැජ්ජාව යුතු කරුණක් අපි දකිනවා. වර්තමාන පොලිසියේ ඉන්න ඉතා හිඟන නිවට හිවල් එහෙමත් නැත්නම් වහල් මානසිකත්වයේ ඉන්න නිලධාරීන් කීප දෙනෙක් ලවා මේ දාස්තුල තරුණයන්ට පහර දීම ඒකේ තෘප්තියක් ලබන බවත් අපි දකිනවා. මේ රජය ඒ නිලධාරීන්ටත් අපි මතක් කරලා දෙන්න ඕනේ ඒගොල්ලන්ට තියෙන ලෙඩේට බෙහෙත් අපි ගාව තියෙනවා. අපි අනිවාර්යයෙන්ම අනාගතයේදී බෙහෙත් ඒගොල්ලන් ලබා දෙනවා. අපි ඒ නිල ඇඳුමේ ගෞරවය රකින්න උළුවන් පොලිස් සමුදාවක් අනාගතයේ බිහි කරනවා කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරලා දෙන්න ඕනේ. අපි දැක්කා ගරු ජනාධිපතිතුමා කියනවා ගාමිණී වියන්ගොඩ මහතා කියනවා කියලා තමන් අතේ තියෙන රට ගොඩ ගන්න පුළුවන් දිව ඔසුවක් ගැන යමෙක් කියනවා නම් එයාගෙන් පරිස්සම් වෙන්න කියලා. එතකොට සමහරු හිතනවා ඇති ජනාධිපතිතුමා හිතනවත් දන්නේ මේ අයවැය කතාව දිව ඔසුවක් කියලා. අපි දකින්නේ ඒකත් අර වර්ගයේම සුරංගනා කතාවක් වගේ තමයි. නමුත් අපි ගාමිණී වියන්ගොඩ මැතිවට මතක් කරලා දෙන්න ඕනේ දූෂණයෙන් තොර රටක් හදන්න අපට පුළුවන්, හොරුන්ට විලංගු දාන්නත් අපට පුළුවන්. එතුමාට කියන්න තියෙන්නේ එතුමා ටිකක් සුබවාදීව හිතන්න පටන් ගන්න කියලා. ඊළඟට ජනාධිපතිතුමා තවත් කිව්වා චිත්‍ර ධර්මදාස කියනවලු දුගී භවෙන් බැටකන ජනතාව ගොඩ ගන්න පුළුවන් නැවත පුබුදන ආර්ථික බලවේගයකින් විතරයි කියලා. මට පේන්නේ මෙතුමා මේ රටේ අතීතය අමතක කරලා කතා කරනවා. මෙතුමාට මතක් කරලා දෙන්න ඕනේ අපි පහුගිය කාලේ දැක්කා අතීතයේ ඕනතරම් මේ වගේ බලවේග තිබුණා, මහින්ද චින්තනය කියලා එකක් තිබුණා, යහපාලනය කියලා එකක් තිබුණා, ආසියාවේ ආචාර්ය කියලා එකක් තිබුණා, සෞභාග්‍යයේ දක්ම කියලා එකක් තිබුණා. ඒ වගේ වඩත් නැවතත් තව දුරටත් රැවටෙන්න බැරි හින්දා තමයි මම කියන්නේ නිර්පාක්ෂික ජනතා අරගලයකින් දූෂිත දේශපාලනඥයොත් උන්ගේ හෙන්චයියොත් එළවනකම් මේ රට කවදාවත් ගොඩ ගන්න බෑ. ඒක හද මේ යථාර්ථය තේරුම් ගන්න කියලා අපි ඒ ගරුතර උගත් මහත්වරුන්ගෙනුත් ඉල්ලා සිටිනවා. ඊළඟට රජයේ ඉඩම් බදු දීම ගැන කතා කරනවා. අපි දැක්කා රජයේ ඉඩම් කොටස් කරලා බදු දෙන්න ඕනේ කියනවා. මේ හදන්නේ ගරු ඇමැතිතුමා තවත් ජාවාරම එක එක අයගේ හෙන්චයියොන්ට ගෝල බාලයොන්ට රාජ්‍යයේ සතු ඉඩම් ටික කඩලා බිඳලා දීලා රජයේ තියෙන දේවල් විනාශ කිරීමේ පියවරක් තමයි මේ ගන්න හදන්නේ. ඒ අතරේම අපි දැක්කා හැමදාම මේ සභාවේ එක එක කට්ටිය කතාව කිව්වා මොකද්ද ත්‍රිලෝක පූජිත, මොකද්ද ත්‍රිලෝක විජයපත්‍ර ගෙනෙල්ලා රටට විදේශ විනිමය හොයන්න ඕනේ කියලා. අපි දන්නවා මේ රටේ අඩුගානේ සුද්දට මොලේ තිබුණ අතීතයේ මේ රටට රබර්, හොල්, කොකෝවා, තේ වැනි දේවල් ගෙනෙල්ලා ඒ වගේ වටිනාකම තේරුම් අරන් ලෝකේ හොඳම භෝග වර්ග මේ රටේ තියෙනවා තේරුම් අරගෙන මේ රටේ විදේශ විනිමය ලබා දෙන්න. නමුත් මේක තේරුම් ගන්න බැරුව ගංජාවල රට හදන්න හදනවා නම් මොන වගේ පහත් බංකොලොත් මානසිකත්වයකින් මේගොල්ලෝ ජීවත් වෙනවද කියන එක අපට ඇත්ත වශයෙන්ම ඒව ගැන හිතනකොට අපට ලැජ්ජාවකුත් ඇති වෙනවා. ඊළඟට අපි දැක්ක මේ අයවැයෙන් රාජ්‍ය ආයතන රාජ්‍ය ව්‍යවසාය ආදිය පුද්ගලිකරණය කරන්න උත්සාහ කරනවා. මේ ආර්ථික විශේෂඥයෝ සහ රජය කියන්නේ මේවා විදේශ සමාගම් වලට විකුණන්න ඕනේ කියලා. එතකොට අතීතයේ මීට අවුරුදු 74කට ඉස්සෙල්ලා අපි විදේශිකයන්ගේ නිදහස ලබා ගත්තා. එතකොට අපි ආඩම්බර වුණා අපේ රට දැන් නිදහස රටක් කියලා. දැන් අන්තිමේදී අපි හදනවා මේ සම්පත්, මේ රාජ්‍ය ආයතන, මේ ව්‍යාපාර සියල්ලම නැවතත් විදේශිකයන් ලබා දෙන්න. එතකොට අපිට ඉතුරු වෙන්නේ මේ පාර්ලිමේන්තුවයි, මේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයයි, මේක ඇතුලේ ඉන්න මැතිවරු 225 දෙනා විතරයි අපේ කියලා කියන්න පුළුවන් දෙයක් ඉතුරු වෙන්නේ. එහෙම නම් මම යෝජනා කරන ගරු ඇමතිතුමා නැවතත් මේ පාර්ලිමේන්තුවත් අපි සුද්ධ කාඩ හරි වාර දුන්නා නම් එතකොට ආයතන ඔක්කොම සුද්ධොන්ගේ, පාර්ලිමේන්තුවත් සුද්ධොන්ගේ, නිදහස නැති වුණත් මට විශ්වාසයි දූෂණයෙන් තොරව මේ රට අඩු ගානේ අතීතයේ තිබුණා වගේ ඩොලරයක රුපියලකට ගේන තත්වයකට සුද්ධ මේ රට ගෙනියන්න ඉඩ තියෙනවා. ඒකන්ද මේම හැමදේම මේ තියෙන සම්පත් පුද්ගලීකරණය කරනවා කියලා නැවතත් මේ රට විනාශ කරන්න හදන මේ අන්ධවන්ත මන්දබුද්ධික යෝජනා ගැන මම නම් ඉතා පිළිකුලෙන් හෙලා දකිනවා. මේ අයවැයෙන් බීඩියටත් බදු ගන්න පටන් අරන් තියෙනවා. තවුල්නාසලා දන්නවා මේ රටේ බීඩි බොන්නේ කොච්චර වැලේ වැල් නැතුව ගිහිල්ලා දුප්පත් වෙලා පීඩිත වෙලා ඉන්න මිනිස්සු. දැන් මේ ආණ්ඩුව හදනවා ලැජ්ජ නැතුව ඒ දුප්පත් මිනිහාගේ සාක්කුවට බහින්. එතකොට මට හිතෙනවා මෙහෙම ගියොතින් ඊළඟ අයවැය වෙන්න ඉස්සෙල්ලා එවතුමා අනිවාර්යයෙන් මේගොල්ලෝ බුලත් ඉරටත් බද්දක් ගහනවා. ඊළඟට පාරයිනේ තියාගෙන කුරුම්බ ගෙඩියක් විකුණනවා මිනිහේ කුරුම්බ ගෙඩියටත් බද්දක් ගහනවා. ඊළඟට බඩීරුම් කරලා විකුණනවා ඒකටත් බද්දක් ගහනවා. අනිවාර්යෙන් තව අවුරුද්දක් විතර යන්න ඉස්සෙල්ලා මේගොල්ලෝ කියයි අගය වැඩිවීමේ කාරණා මත අපි ටොයිලට් වලටත් බද්දක් ගහන්න ඕනේ කියලා. ඒ කෑම කාලි කරලා අපි කාබනික පොහොර නිකුත් කරනවා. ඒකත් මේක අගේ වැඩිවීම කියලා කොමෝඩ් වලට මීටර් හයි කරන කාලයක් අනිවාර්යෙන් මේ ආණ්ඩුව ඉදිරියේදී අරන් එයි කියලා මට හිතෙනවා. එච්චරට බංකොලොත් එච්චරට පහත් මට්ටමට මේ රජයේ වැටලා තියෙන ගැන අපි ඊටාම ලැජ්ජා වෙන්න ඕනේ. මම ඒ ගැන ඇත්තටම මේ ලංකාවේ පුරවැසියෙක් කැටියට දුර කනගාටු වෙනවා. ඒ හැටියට අපි ලැජ්ජා වෙනවා. ඊළඟට කියනවා මේගොල්ලෝ ගෙනෙනවා ආර්ථික ප්‍රතිපත්ති, ඒව ගැන අපට විවාදයක් නැහැ. ඒවා ලෝකේ නොයෙක් රටවල් වල සාර්ථක වෙලා තියෙනවා. සමාජ ආරක්ෂණ ආර්ථික ක්‍රමයක් ගැන දැන් කතා කරනවා. හොඳයි, අපි ඒකට විරුද්ධ නැහැ. මම හිතන්නේ අපේ විශේෂඥයොත් උගක් අය ගැන කතා කරනවා. ඊළඟට අප නැන මූලිය කරගත් ආර්ථිකයක් ගැන කතා කරනවා. පරිසර හිතකාමී නිල්හරිත ආර්ථිකයක් ගැන කතා කරනවා. ඉතාම සුන්දර ලක්ෂණ වචන ඇහෙනකොටම නිකන් ඇට සනීපයක් දැනෙනවා. ඒ අතරේ අලුතෙන්ම මේගොල්ලෝ එකක් එකතු කරලා තියෙනවා දැන් ඩිජිටල් ආර්ථිකය කියලා එකකුත්. මේවා ඔක්කොම ලෝකේ එක එක රටවල් වල ක්‍රියාත්මක වෙනවා. මේවා ඒ තැන් වල හරියට ක්‍රියාත්මක වෙනවා කියලා අපි දන්නවා. ඒවා ක්‍රියාත්මක වෙන ආකාරය හොඳයි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද කියලා තේරුම් ගන්න කියලා මම ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ප්‍රශ්නේ තියෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැක්මක් නැති, කැපවීම නැති, රටට ආදරේ නැති දූෂිත දේශපාලනඥයින්ට මේවා ක්‍රියාත්මක කිරීමට බැරි වීම හා අවශ්‍යතාවයක් නැතිව මත බව කරුණාකරලා තේරුම් ගන්න කියලා මම ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. රටේ ආදායම් වර්ධනය කර ගැනීම හා බදු අය කර ගැනීම වැනි දෑ ක්‍රියාවට නැගීමේදී අපේ රටට අදාළ කරුණු ගැඹුරින් අධ්‍යයනය කරලා මේ රටේ ජනතාවගේ ආදායම් මට්ටම් අනුව මොන මොන මට්ටමේ ජනතාව ජීවත් වෙනවද, ඒගොල්ලන්ට ලැබෙන ආදායම් මාර්ග මොනවද, ඒ වගේම වියදම් වීමට කොච්චර බරපැන දරන්න ඕනේද, එතකොට ජනතාවට මොනවද කරන්න පුළුවන්, මොනවද කරන්න බැරි, මොනවද කන්න පුළුවන්, මොනවද කන්න බැරි, වාහන තියාගන්න පුළුවන්ද, තෙල් ගහන්න පුළුවන්ද, මේ වගේ හුඟක් දේවල් ගැඹුරින් අධ්‍යයනය කරලා අපේ රටට ගැළපෙන බදු ක්‍රමයක් හදාගන්නව ඇරෙන්න මං හිතන්නේ ලෝකයේ එක එක රටවල් වල තියෙන බදු ක්‍රම අනුගමනය කරා කියලා මේ රට දියුණු කරන්න පුළුවන් කියලා.
ඔබතුමා වර්තාව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
මම හිතනවා අපේ ආර්ථික විශේෂඥයෝ මේක නවදානිය යොමු කරයි. ලෝකයේ එක එක රටවල් වල කරන්නේ අපිට කී කීනේ නැතුව අපේ රට ගැළපෙන අපට අවිනික වූ ක්‍රමයේ හදාගන්න මේ ආර්ථික විශේෂඥයෝ බුද්ධිමත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපි දැක්ක පෞද්ගලස්සල ගරු ජනාධිපතිතුමා කියනවා ඒක පුද්ගල ආදායම ඩොලර් 3800යි මේ වෙනකොට අවුරුදු 10කින් මේක දෙගුණයක් කරනවා කියලා. ජනාධිපතිවට මම මතක් කරන්න කැමති ඉතාම ගෞරවයෙන් අතිගරු ජනාධිපතිතුමා මේක දෙගුණයක් වෙනකොට ඩොලර් 7000 ගානට වෙනකොට ලෝකයේ හැමතැනම ජීවන වියදමත් වැඩි වෙනවා. එතකොට ඒකෙන් තේරුම් ගන්න අපිට මොලේ තියෙන්න ඕනේ, අපිට පැහැදිලි වෙන්න ඕනේ මේක දෙගුණයක් වුණා කියලා අවුරුදු 10කින් අපේ රටේ ජනතාවගේ ජීවන මට්ටම එහෙනම් ඉහළට යන්නේ නැහැ. මේක ලියවිල්ලකට සීමා වේවි. නමුත් ජනතාවට අද තියෙන දුක් එක්කම දුක් ජහට එක්කම මේ විදිහටම කාලා බීලා දුප්පත්තු වගේම ජීවත් වෙන්න වෙයි ලෝකයේ අනිත් රටවල් එක්ක සංසන්දනය කරනකොට. ඊළඟට අනිත් පැත්තෙන් මම දැක්ක ජනාධිපතිතුමා කියනවා අපේ රට සංවර්ධිත රටක් බවට පත් වෙනලු තව අවුරුදු 25කින්. එතකොට එතුමාට අවුරුදු 99යි මට අවුරුදු 97යි. තමුන්නාසෙලත් මම හිතන්නේ විශ්වාසයෙන්ම වයස එතකොට. එතකොට මේ කියන දේවල් අහගෙන ඉඳලා මේ මෝඩ තකතිරු වැඩම කරන්න කියලාද කියන්නේ තව අවුරුදු 25කට පස්සේ ඉන පරම්පරාවටත්. ඒකන්ද මේ වගේ සීනි බෝල කතා කියලා අපිව නිකන් ගොනාට අන්දන්න එපා. තමුන්නාසෙලම හිතලා බලන්න. තමුන්නාසෙලට අනාගත පරම්පරාවක් ඉන්නවා. තමුන්නාසෙලටත් දරුවෝ ඉන්නවා. තමුන්නාසෙලටත් මුණුබුරු මිරිරියෝ ඉන්නවා. ඒගොල්ලෝ රවට්ටන්න මේ වගේ ආතල් කතා කියන්න එපා කියලා මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට ඇමතිවරු හා දේශපාලනඥයින් හොරකම් කරන බව අපි දන්නවා. මේට අමාත්‍යාංශ ලේකම්වරුන්ගේද ආශිර්වාදය ලැබෙන බවත් අපි දන්නවා. ඒකන්ද මම යෝජනා කරනවා මේකට මෙම ක්‍රියාදාමය වැළැක්වීමේ පියවරක් හැටියට අනිවාර්යයෙන්ම ඉදිරියේදී අමාත්‍යාංශ ලේකම්වරු අමාත්‍යාංශවලට ලැබෙන මුදල් වලට වා කියන්න ඕනේ කියලා ගැසට් පත්‍රයක් මගින් රෙගුලාසි ගේන්න ඕනේ. එහෙම වුණොත් අඩුම ගානේ අමාත්‍යවරයාට හොරකම් කරන්න අවශ්‍යතාවය තිබුණත් අමාත්‍යාංශ ලේකම්වරු මේකට සහාය දෙන්න ඉස්සලා දෙපාරක් හිතාවි. මොකද කවදා හරි ඒගොල්ලන්ට ඒකට උත්තර බඳින්න වෙනවා. එතකොට කරේ අත දාගෙන එකට අමාත්‍යවරයාත් එක්ක හොරකම් කරන්න ලේකම්වරුන්ට පෙළ හැදෙන්න බැරි වේවි. ඊළඟට රජයට රටගොඩ නැගීමේ අනිවාර්යයෙන්ම විදේශ විනිමය විදේශගත ලාංකිකයන් ලබා ගන්න සිද්ධ වෙනවා. මේ අවස්ථාවේ අපිට මේ ප්‍රශ්නේ තියෙනවා. රිමිටන්ස් එන්නේ නැහැ, ප්‍රේෂණ එන්නේ නැහැ මේ රට. ඒකට ප්‍රධානම හේතුව හැටියට අපි දකින්නේ විදේශගත ලාංකිකයෝ රටට ආදරේ. ඒගොල්ලෝ විදේශගත උඩේ ජීවත් වෙන්න මාර්ගයක් නැති නිසා. ඒගොල්ලෝ දන්නවා මේ රට විනාශ වෙලා තියෙන්නේ මේ රටේ දූෂිත දේශපාලනඥයන්ගේ වැඩපිළිවෙළ නිසා කියලා. ඒක අද්දා ඒගොල්ලෝ තේරුම් අරන් ඉන්නවා මේ දූෂිත දේශපාලන රජය, මේ දූෂිත දේශපාලනඥයෝ රට පාලනය කරනකම් ඒ ප්‍රේෂණේ වල වැඩක් නැහැ කියලා. මමත් ඒගොල්ලෝගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. නැවත නැවත මතක් කරනවා මේ දේශපාලන ප්‍රභේදය හරියට පෙළ ගැහෙනකම් දූෂිත දේශපාලනඥයන් රට ගලව ගන්නකම් තමුන්නාසේලා කොහොම හරි ඔය ප්‍රේෂණ ළඟට ලංකාවට නැවීමෙන් වැළකී සිටින්න. මේ රටේ ජනතාවට මේ දුක නිවිද ගන්න වෙනවා, දරා ගන්න වෙනවා. නැත්තම් මේක පිටින් දාලා රට හදඩේ නැවතත් තමුන්නාසේලාගේ සල්ලි ටික කොටා බාලා තමුන්නාසේලායි රටයි දෙකම අනාත කරන්න ඉදිරියට තමුන්නාසේලා රවටන්නයි. මේක අපි තේරුම් ගන්න ඕනේ. අවතාරණ වශයෙන් ඉහත කරුණු කාරණා ගැන හිතලා බලනකොට රට ගොඩනැගීමට නම් දූෂිත දේශපාලනඥයන්ගෙන් ගලවා ගත යුතු බව තේරුම් ගන්නා ලෙස මම මේ රටේ ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. නැත්තම් තමුන්නාසේලාගේ දරුවල්ගේ අනාගතය අඳුරු වෙනවාමයි කියන එක තේරුම් ගන්න කියලා මම ඉතාම ආදරෙන් ජනතාවගෙන් ගෞරවයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මගේ හෘද සාක්ෂියට අනුව මේ කල හැක්කේ අරගලයකින් නොහොත් නිර්පාක්ෂික ජනතා විප්ලවයකින් පමණක් කියන එක ඒක නිරායුදයි, ඒක නිර්පාක්ෂිකයි, ඒ වගේම ප්‍රචණ්ඩත්වයෙන් තොරයි. නමුත් ජනතාවගේ හදවතේ මේ නිර්පාක්ෂික ජනතා අරගලය කියන එක අනිවාර්යෙන් වර්ධනය වෙන්න ඕනේ. ඒ හරහා පමණයි කියන එක මම ආත්ම විශ්වාසයෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමති. අරගලයට ජය වේවා කියලා මගේ කතාව නිම කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟ ගරු කුලසිංහ දීලිබන් මැතිතුමා, ඔබතුමාට විනාඩි 15ක කාලයක්
තියෙනවා. අවයික තලමේ දාංගම් උරිපිනර් අවர்களே, மாண்புமிகு ஜனாதிபதி அவர்களின் 2023 ஆண்டுக்கான வரவு செலவு திட்டம் தொடர்பாக உரையாற்றுவதற்கு சந்தர்ப்பம் கிடைத்தமைக்கு மிக்க நன்றி. மாண்புமிகு ஜனாதிபதி அவர்கள், கடந்த மாதங்களாக எமது மக்கள் எதிர்கொண்ட பிரச்சினைக்கு படிப்படியாக தீர்வு பெற்று தருவதோடு தீர்வு பெற்றுத்தர முயற்சியும் எடுத்திருப்பதை இட்டு மகிழ்ச்சி அடைகின்றேன். அதேபோல் இந்த வரவு செலவு திட்டத்தில் அதிகளவான திணைக்களங்களுக்கு நிதிகள் ஒதுக்கப்படவில்லை என்பது ஒரு கவலைக்குரிய விடயம். இருந்தாலும் நிதி இல்லாமல் செய்யக்கூடிய வேலை திட்டங்கள் எமது மாவட்டத்தில் அதிகளவான எண்ணிக்கையில் உள்ளன. குறிப்பாக சொல்லப்போனால் காணி பிரச்சினை, காணி விடுவித்தல், வயல்காணி விடுவித்தல், கல்வி தொடர்பான பிரச்சினை, இப்படி பல பிரச்சனைகளுக்கு நிதிகள் தேவையில்லை. அரசு திணைக்களங்களை சரிவர பயன்படுத்தினாலே இந்த பிரச்சனைகளுக்கு தீர்வு காண முடியும். உதாரணமாக கல்வியை எடுத்துக்கொண்டால் வவுனியா, மன்னார், முல்லைத்தீவு மாவட்டங்கள் மிகவும் பின்தங்கிய நிலையில் இருக்கின்றன. இதற்கு காரணம் கல்வி திணைக்களத்தில் உள்ள அதிகாரிகள் சில அக்கறையற்ற செயல்பாடுகளினால் இந்த நிலை ஏற்பட்டுள்ளது. இது தொடர்பாக அமைச்சரோ அல்லது இராஜாங்க அமைச்சரோ திடீர் விஜயம் ஒன்றை மேற்கொள்ள வேண்டும், அல்லது அந்த அமைச்சுசார் உத்தியோகத்தர்கள், அமைச்சின் அதிகாரிகள் இந்த பின்தங்கிய இடங்களில் உள்ள பாடசாலைகளுக்கு திடீர் விஜயங்களை மேற்கொண்டால் மட்டுமே எமது மாவட்டங்களினுடைய கல்வி வளர்ச்சி அதிகம் பெறும். மேலும் கல்லை பவுனியா தேசிய பாடசாலையிலையும் இந்த பிரச்சனை இருக்கு. அதேபோல் கல்லை கடந்து காட்டை கடந்து செல்லக்கூடிய இடங்களிலும் பின்தங்கிய பாடசாலைகள் இருக்கின்றன. வளர்ந்த பாடசாலைகளுக்கு அமைச்சரோ அல்லது குறிப்பாக வளர்ந்த பாடசாலைகளுக்கு அமைச்சரோ இராஜாங்க அமைச்சரோ சென்று பார்வையிடுவதும் அந்த மக்களோடு அந்த பிள்ளைகளோடு கலந்துரையாடுவதும் வேணுமென்றால் முகநூலுக்கோ அல்லது ஊடகங்களுக்கோ அழகாக இருக்குமே ஒழிய அது எமது பிள்ளைகளின் வளர்ச்சிக்கு சரிவராது. நிதிகள் இல்லாவிட்டாலும் பரவாயில்லை, இந்த பிள்ளைகளுடைய கல்வித்தரத்தை கவனத்தில் எடுக்க வேண்டும். மாகாணமாகட்டும் அனைத்து அதிகாரிகளும் அக்கறையற்ற நிலைமையில் இருக்கக்கூடியதை இந்த ஜனாதிபதி அவர்களின் கவனத்திற்கு நான் கொண்டு வர விரும்புகின்றேன். அடுத்ததாக நான் பாராளுமன்றத்தில் தொடர்ந்து முன்வைக்கக்கூடிய விடயம் எமது வவுனியா மன்னார் முல்லைத்தீவு மாவட்டங்களைச் சேர்ந்த எமது மக்களுக்கு இலவச பொதிகள் இலவச விடயங்களை வழங்குவதை விட இந்த வெற்றி நிலங்களை அந்த மக்களுக்கு சிறு துண்டுகளாக சரி பிரித்து கையளித்தாலே அந்த மக்கள் தமது வாழ்வாதாரத்தை பெருக்கிக் கொள்ளக்கூடிய சூழ்நிலை நிலவும். ஆனால் அதற்கு அங்கு பல தடைகள் இருக்கின்றன. குறிப்பாக இந்த காணி பிரச்சனையை தீர்த்து வைப்பதற்கு எத்தனையோ தடவை நாங்கள் முயற்சி எடுத்து அமைச்சர்களை அழைத்து சென்று நடமாடும் சேவைகளை நடத்தியும் கூட ஒரு வீதம் கூட இந்த பிரச்சனைகள் தீர்க்கப்படவில்லை. இதற்கு சில பிரதேச செயலகங்களில் நிலவுகின்ற பிரச்சனையும் ஒரு காரணம். இந்த சிஓக்களை எடுத்துக்கொண்டால் 130,000 பேர் இருக்கக்கூடிய பிரதேச செயலக பிரிவுக்கு ஒரு 3 சிஓ, அதே நேரம் 6,000-7,000 மக்கள் வாழக்கூடிய அடுத்த உள்ளடக்கிய அந்த பிரதேச செயலகங்களுக்கு 5 மேற்பட்ட சிஓக்களை நியமித்திருப்பது இந்த வேலையில் ஒரு அக்கறையற்ற தன்மையை காட்டுகின்றது. இதற்கும் உடனடியாக சம்பந்தப்பட்ட அதிகாரிகள், அது மாகாணமாக இருக்கலாம் மத்தியா இருக்கலாம், ஏதோ எங்களுக்கு பிரச்சனை தீர வேண்டும், இது தொடர்பாக நடவடிக்கை எடுக்கப்பட வேண்டும். அதேபோல பல சுற்றறிக்கைகள் வெளிவந்தும் இன்று வரை நடைமுறையில் அது எட்டப்படவில்லை, வெறும் காற்றில் கலந்த செய்தியாகவே அது இருக்கின்றது. அதேபோல் பிரதேச செயலகங்களில் இந்த பிரதேச செயலாளர்களை சந்திப்பதற்கு இந்த மக்கள் படாத பாடுபடுகின்ற ஒரு சூழ்நிலை நிலவுகின்றது. ஒரு சில பிரதேச செயலகங்களில் அந்த பிரதேச செயலாளரை சந்திப்பதற்கு வெளியில், அதாவது அந்த கதவுக்கு வெளியில் ஒரு அடிமையைப் போல இந்த மக்கள் நிற்கக்கூடிய நிலைமையை நான் கண்கூடாக நேரடியாகவே கண்டிருக்கின்றேன். அதாவது உள்ளுக்கு பிரதேச செயலாளர் போனையோ எதையோ ஒன்றை பார்த்துக் கொண்டிருப்பார், வாசல்ல அந்த மக்கள் இருக்கும், அவர் இப்படி திரும்பி பார்க்கிற நேரம் அந்த மக்கள் அப்படியே நடுங்கிக் கொண்டு பின்னுக்கு போகக்கூடிய சூழ்நிலை தான் இருக்கு. அப்ப இந்த பிரச்சனைகளை களைய வேண்டும். இப்படியான பிரதேச செயலாளர்கள் மக்களுடைய பிரச்சனைகளை எப்படி தீர்ப்பார்கள் என்பது ஒரு ஐயமே. அதேபோல் அப்படி மீறியும் அந்த கடிதத்தை, அந்த கோரிக்கை கடிதத்தை அந்த பிரதேச செயலாளர்களிடம் ஒப்படைக்கின்ற பொழுது வேண்டா வெறுப்பாக எடுத்து அதை அங்கோ இங்கே அங்கேயோ தூக்கி போடுகின்ற நிலைமை இன்றோ நாளையோ தீர்வு கிடைக்காத ஒரு சூழ்நிலை என்று தட்டி கழிக்கக்கூடிய சூழ்நிலையில் இந்த பிரதேச செயலாளர்கள் ஈடுபடுகின்றனர். இதை மாவட்ட செயலாளர்கள் இடையிடையே விஜயம் செய்து இது மக்களுடைய பிரச்சனை இங்கே எப்படி நடைபெறுகிறது, எப்படி தீர்க்கப்படுகிறது என்பதை கூட பார்ப்பதாக இல்லை. பல தடவை மாவட்ட செயலாளர்களுக்கு அறிவுறுத்தியும் அவர்கள் அதில் அக்கறை செலுத்துவதில்லை. இது தொடர்பாக சம்பந்தப்பட்ட அமைச்சுக்களும் நடவடிக்கை எடுக்க வேண்டும். உதாரணமாக நாளை மாண்புமிகு ஜனாதிபதி அவர்கள் வவுனியா மன்னார் போன்ற இடங்களுக்கு விஜயம் செய்ய இருக்கின்றார். இந்த நேரம் மாவட்ட செயலாளர்கள் பிரதேச செயலாளர்கள் காட்டுகின்ற அக்கறை காட்டுகின்ற சுறுசுறுப்பு ஏனைய நேரம் காட்டுவதில்லை. இந்த ஜனாதிபதி வவுனியா வருகிறார், மன்னார் வருகிறார் என்றவுடன் அங்குரிய அந்த அலுவலகங்கள் சீராக்கப்படுகிறது, வேலை திட்டங்கள் உடனடியாக சேகரிக்கப்படுகின்றது, சம்பந்தமில்லாத பிரச்சனைகளை தொகுத்து அந்த மாண்புமிகு ஜனாதிபதி அவர்களிடம் வழங்கப்பட இருக்கின்றது. நீண்ட காலமாக மக்கள் எதிர்நோக்கக்கூடிய பிரச்சனை அங்கு வழங்கப்படவில்லை. ஜனாதிபதி அவர்கள் வருகின்ற பொழுது காட்டுகின்ற அக்கறையை ஒரு சில விடயங்களுக்காக சரி, இந்த அரச உத்தியோகத்தர்கள், அரச திணைக்களங்கள், உயர் அதிகாரிகள் காட்டினால் எமது மக்களுடைய பிரச்சனை ஓரளவு தீர்வு பெறும். அதேபோல் மாண்புமிகு ஜனாதிபதி அவர்கள் முதியோர், விசேட தேவைக்குட்பட்டோர், சிறுநீரக நோயாளர்கள், இவர்களுக்கான சமர்த்தி கொடுப்பனவை அதிகரித்துள்ளார். அது உண்மையில் வரவேற்கக்கூடிய விடயம். ஆனால் இந்த கொடுப்பனவுகள் சரிவர அங்கு கொடுக்கப்படுகின்றதா என்பதை ஆராய வேண்டும். உதாரணமாக சிறுநீரக நோயாளர்கள் என்று சொல்லி நாம் அந்த நிதியை மாண்புமிகு ஜனாதிபதி அவர்கள் அதிகப்படுத்தி கொடுக்கின்ற பொழுது அவர்கள் பல மைல் தூரம் சென்று அந்த கிராம சேவையாளர் அலுவலகத்துக்கு சென்று பெற்றுக்கொள்ளக்கூடிய சூழ்நிலை நிலவுகின்றது. இதனால் கிடைக்கின்ற 5000 அரைவாசி பணத்தை போக்குவரத்துக்கே செலவிடுகின்ற சூழ்நிலை ஏற்படுகின்றது. இதனை தடுப்பதற்கு அந்தந்த உத்தியோகத்தர்கள், சம்பந்தப்பட்ட உத்தியோகத்தர்கள் குறித்த கிராமத்துக்கு சென்று ஒரு பொது கட்டிடமோ அல்லது கோவிலோ அல்லது ஏனைய ஒரு மரத்தின் கீழோ இருந்து அந்த கொடுப்பனவை கொடுப்பதற்கு நடவடிக்கை எடுக்க வேண்டும். அதேபோல் ஜனாதிபதி அவர்கள் முதியோர், மாற்றுத்திறனாளிகள், பெண் தலைமைத்துவ குடும்பங்கள், இவர்களுக்கான சுயதொழில் ஊக்குவிப்பை மேற்கொள்ள வேண்டும் என்று கூறியுள்ளார். இதுவும் ஒரு சிறந்த விடயம். கிராம சேவையாளர் பிரிவில் அந்த தொழில் முயற்சியாளர்களை அடையாளம் காண வேண்டும். நான் சமீபத்தில் மன்னாருக்கு சென்றிருந்தேன். அங்குள்ள அந்த பெண் தலைமைத்துவ குடும்பங்கள், சன்னார் என்கிற ஒரு கிராமத்தில் அதிக அளவான பெண் தலைமைத்துவ குடும்பங்கள் வாழ்வாதாரத்துக்கு மிகவும் சிரமப்படுகின்றனர். அவர்களுக்கு இந்த பனை ஓலை தொடர்பான, அந்த பனை உற்பத்தி தொடர்பான வேலையை கற்க வேண்டும், அதனை செய்ய வேண்டும் என்கிற ஆவல் அதிக அளவு இருந்தாலும் அவர்களுக்கு அடுத்த கட்டத்துக்கு போய் இதை எங்கு சொல்லி எப்படி செய்வதென்று கூட தெரியாத நிலை நிலவுகின்றது. வவுனியா மாவட்டத்தில் பனை உற்பத்தி தொடர்பாக பயிற்றுவிப்பதற்கு ஒரு ஆசிரியர் இருந்தும் அனைத்து இடங்களுக்கும் சென்று அந்த ஆசிரியர் மூலமாக அந்த கற்பித்தல் செயற்பாடு நடைபெறுகின்றது. அவர்களுக்கான உபகரணங்கள் கூட வழங்கப்படுகின்றது. ஆனால் சில மாவட்டங்களில் எண்ணிக்கையில் அதிகமாக 5-6 என்ற ஆசிரியர்கள் இருந்தும் இந்த மக்களுடைய இந்த பயிற்சிகள், இந்த தேவையுடையவருடைய இந்த பயிற்சிகள் இன்னும் கேள்விக்குறியாகவே இருக்கின்றது. இதையும் நிவர்த்தி செய்து தர வேண்டும். அடுத்ததாக தீர்வு கிடைத்தும் நடைமுறைப்படுத்தப்படாமல் பல பிரச்சனைகள் இருக்கின்றன. அதில் ஒன்று வடமாகாண கூட்டுறவு பயிற்சி நிலையம். அந்த கட்டிடத்தில் இராணுவத்தினர் இருந்து கொண்டு வெளியேறுமாறு உத்தரவு கிடைத்தும் இன்னும் இராணுவத்தினர் அந்த கட்டிடத்தை விட்டு வெளியேறாமல் இருக்கின்றனர். வவுனியா மாவட்டத்தில் பல 1000 ஏக்கர்களை இராணுவத்தினர் தங்களுக்குரிய இராணுவ முகாம்களை அமைத்திருந்தாலும் இந்த கட்டிடத்தை எதற்காக அதில் உள்வாங்கி அந்த கட்டிடத்தில் இராணுவத்தினர் இருக்கிறார்கள் என்பது தெரியவில்லை. நிச்சயம் இது தொடர்பாக நடவடிக்கை எடுக்க வேண்டும். பாதுகாப்பு இராஜாங்க அமைச்சர் இருக்கிறார், அவர் கூட இதனை கருத்தில் எடுக்க வேண்டும். இராணுவத்தினர் இந்த கட்டிடத்தில் இருந்து விட்டு சென்றால் எமது மக்களுக்கு அது கிடைத்தால் ஒரு பெரிய வரப்பிரசாதமாக இருக்கும். இந்த இராணுவத்தினர் அநேக விடயங்களில் தலையிடுவதையும் நிறுத்திக் கொள்ள வேண்டும். பிரதேச செயலாளர், மாவட்ட செயலாளர், மாகாண காணி ஆணையாளர், தற்போது ஆளுநர், இவர்களிடம் இருந்தும் அனுமதி கடிதம் கிடைத்ததற்கு பிற்பாடு கூட இந்த மன்னார் மாவட்டத்தில் இரணைப்பாளை என்கிற ஒரு கிராமத்தில் இந்த காணி துப்புரவு நடவடிக்கையை செய்கின்ற பொழுது அந்த இராணுவத்தினர் அதை தடுக்கின்ற ஒரு சூழ்நிலை நிலவுகின்றது. அப்ப நான் வாரன் ராஜாங்க அமைச்சர் மொழி மாற்றத்துக்கு செய்கிறார், அதை நான் சொன்ன இலகுவா இருக்கு. கௌரவ ராஜாங்க அமைச்சர் அவர்கள், வவுனியா மாவட்டத்தில் கூட்டுறவு, வடமாகாண கூட்டுறவு பயிற்சி நிலையம் இருந்தும் அதை விடுவிப்பதற்கு அனுமதி கிடைத்தும் இராணுவத்தினர் அந்த கட்டிடத்தில் இருப்பது வேதனை அளிக்கின்றது. பலமுறை பல தடவை பேசியும் அந்த கட்டிடத்தை விடுவிப்பதாக இல்லை. பிரயோசனமற்று இராணுவத்தினர் அதில் இருப்பது மிகவும் கவலைக்குரிய விடயம். வவுனியா மாவட்டத்தில் அதிக எண்ணிக்கையில் பல ஏக்கர் காணிகள் ராணுவ கட்டுப்பாட்டில் இருப்பதால் அந்த காணிகளுக்குள் அல்லது அந்த கேம்புகளுக்கோ அந்த ராணுவத்தினர் செல்லலாம். அந்த கட்டிடத்தை நிச்சயம் விடுவித்து தர ஏற்பாடு செய்ய வேண்டும். மாகாண கூட்டுறவு பயிற்சி நிலைய கட்டிடம். அதேபோல் மன்னார் மாவட்டத்தில் இரணப்பாளை என்கிற ஒரு கிராமம், அங்கும் ராணுவத்தினர் ஒரு தடுக்கக்கூடிய ஒரு நிலைமை நிலவுகின்றது. பிரதேச செயலாளர், மாவட்ட செயலாளர், ஆளுநர், மாகாண காணியாளர் அந்த காணியை விடுவிப்பதற்கு நடவடிக்கை எடுத்தும் ராணுவத்தினர் வந்து அந்த காணியை துப்புரவு செய்கின்ற பொழுது தடுக்கிறார்கள். காரணம் கேட்டால் அதில் பெரிய மரம் இருப்பதாக சொல்கிறார்கள். இது ராணுவத்தினர் பார்க்க வேண்டிய விடயமில்லை. இது வன இலாகா கூட அனுமதி கடிதம் தந்துள்ளது. ராணுவத்தினர் அடைத்து வைத்த அந்த வேலி ராணுவ கேம்புக்கு கூட சம்பந்தம் இல்லாத இடம். நீண்ட காலமாக எம் மக்கள் பயிர் செய்து வந்த இடம் அந்த இரணப்பாளை. தற்பொழுது கூட முல்லைத்தீவு மாவட்ட அரசாங்க அதிபர் தொலைபேசியில் என்னோடு தொடர்பு கொண்டார். அவர் கூட வேதனைப்படுகிறார். தான் அனுமதி கடிதத்தை கொடுத்தும் இந்த ராணுவத்தினர் அதை தடுத்துக் கொண்டிருப்பது மிகவும் கவலையாக இருக்கிறது என்று. எனவே கௌரவ ராஜாங்க அமைச்சர், இது தொடர்பாக தாங்கள் விசேட கவனம் செலுத்தி எமது மக்களுக்கு ஒரு பயனுள்ள விடயமாக அதை மாற்றித்தருமாறு கேட்டுக்கொள்கிறேன். அதேபோல் மாண்புமிகு ஜனாதிபதி அவர்கள் தொழில் முயற்சியாளர்களை உருவாக்க வேண்டும், ஊக்குவிக்க வேண்டும் என்று தெரிவித்துள்ளார். இது தொடர்பாக அரசு திணைக்களங்களும் கூடிய கவனம் செலுத்த வேண்டும். வியாபார பதிவை மேற்கொள்ள செல்கின்ற பொழுது பிரதேச செயலாளரிடமிருந்து வியாபார பதிவு மேற்கொள்ள உள்ளூராட்சி மன்றங்களுக்கு போகின்ற பொழுது அங்கும் ஒரு இழுத்தடிப்பான விடயம் நடக்கின்றது. நான் சமீபத்தில் கூட கூறியிருந்தேன், மன்னார் மாவட்டத்தில் உள்ள நகரசபை தவிசாளர் ஒரு 50 கோடி ரூபாய் முதலீடு செய்வதற்காக வெளிநாட்டில் இருந்து ஒருவர் வருகை தந்திருந்தார். அவருக்கு அந்த சுற்றுலா விடுதியை கட்டுவதற்கு அனுமதி கொடுக்காமல் இழுத்தடிப்பு செய்ததால் அந்த பணத்தோடு சேர்ந்து அவரும் நாட்டை விட்டே சென்று விட்டார். இப்படியான தவிசாளர்களை கொண்டுள்ள தமிழ் தேசிய கூட்டமைப்பினர் கூட இதில் திருந்த வேண்டும். அவர்களுக்கு ஒரு நல்ல வழியை சொல்லிக் கொடுக்க வேண்டும். அடுத்ததாக வவுனியா மன்னார் முல்லைத்தீவு மாவட்டங்கள் அழகான கடற்கரை பிரதேசங்களை கொண்ட ஒரு மாவட்டம். உங்களுக்கு தெரியும், நீர்கொழும்பு கூட ஒரு பின்தங்கிய இடமாக இந்த கடற்கரை பிரதேசம் இருந்தது. இன்று சுற்றுலா பயணிகள் அதிக அளவு வரக்கூடிய ஒரு இடமாக மாறியிருக்கின்றது. அதேபோல் மன்னார் மற்றும் முல்லைத்தீவு கடற்பிரதேசங்களையும் நீங்கள் அப்படி மாற்றித்தர வேண்டும். அல்லது அதற்குரிய இடங்களை விடுவித்துக் கொடுத்தால் முதலீட்டாளர்கள் அதிக அளவில் முதலீடு செய்வதற்கு காத்துக் கொண்டிருக்கின்றார்கள். அடுத்ததாக அபிவிருத்தி குழு கூட்டத்தில் சில முடிவுகள் எடுக்கப்படுகின்ற பொழுது அரசு அதிகாரிகள் அதில் கூடிய அளவு கவனம் செலுத்த வேண்டும். செட்டிக்குளத்தில் உப மின்சார நிலையம் அமைப்பதற்காக நாங்கள் முன்மொழிந்து தீர்மானம் எடுத்த பொழுது கூட யாழ்ப்பாணத்தில் இருக்கின்ற மின்சார சபை டிஜிஎம் இது தொடர்பாக கவனம் செலுத்தாமல் ஏளனமாக இருப்பது வேதனையாக இருக்கின்றது. பூவரசங்குளம் செட்டிக்குளம் பிரதேசத்தைச் சேர்ந்த அந்த மக்கள் பல மைல் தூரம் சென்று ஒரு விண்ணப்பத்தை கொடுப்பதற்கு கூட பல மைல் தூரம் செல்ல வேண்டியிருக்கின்றது. இதற்கும் கவனம் செலுத்த வேண்டும். முடித்துக் கொள்கிறேன். அதேபோல் எந்த தீர்மானங்கள் மாண்புமிகு ஜனாதிபதி அவர்கள் எடுத்தாலும் அல்லது கௌரவ அமைச்சர்கள் இராஜாங்க அமைச்சர்கள் எடுத்தாலும் அதை திணைக்களங்கள் அரசு திணைக்களங்கள் அரசு அதிகாரிகள் அதை நடைமுறைப்படுத்துகின்றார்களா என்பதை நிச்சயம் கண்காணிப்பு செய்ய வேண்டும் என்று கூறி விடைபெறுகிறேன். நன்றி.
சுதி மிலான கரு வைத்திய காவிந்த் ஜெயவர்தன மெத்துமா உத்தான வினாடி தானமே காலக்து
கரு சபாபத்துமணி அப்பே ரட்ட பங்குலத்திச்ச ரட்டா திறமே ரட்டே பழனி வத்தாவட்ட இத்திஹாசிய பழனி வத்தாவட்ட பங்குலத்திச்ச ரட்டக பங்குலத்திச்ச அயவாயாக தமாய் இதிரிபாத்தலா தீ மே வர்த்தமான ராஜ்யட கரு சபாபத்துமா ஜனதா பிரசாதையாக்வத் ஜனமதையாக்வத் நெஹே இவாகேம மேராட்ட மேதரம் பங்குலத் கரப்பு ஆர்த்திக வசேன் பிந்துவட தாப்பு கண்டாயமாக தாமத் மேராட்டே பாலனைய கரகனியானோ எதி அப்படி மதக்கினா கரு சபாபத்துமணி புகர தகனமா தெக்க விசேஷம் காபனிக புகர ஹந்துன்வாதீமா துல இகன கதிகாவத குடநகுணா எதி அப்பே ரட்டே கோவி பஹதிலியோ பாரட்ட பஹலா உத்கோஷன கரலா வெட்டவார்ஜன கரலா එයා ඉල්ලීම් කරා එයාට අවශ්‍ය කරන පොහොර ටික දෙන්න කියලා. මේ වර්තමාන රජය, එවකට තිබුණු රජය ඒ ගොවීන්ගේ ඉල්ලීම අහක දාලා ජනතාවාදී නොවන ආකාරයට කටයුතු කිරීමත් එක්ක අපේ රටේ ආහාර නිෂ්පාදනය කඩාගෙන වැටුණා. ඒ තුලින් ආහාර උද්ධමනය වැඩි වුණා, මිල වැඩි වුණා. ඊට හා සමගාමීව අපේ රටේ ගොවීන්ට එවැනි තත්ත්වයක් පත් වෙනකොට අපේ රටේ පාරිභෝගිකයට සිදු වුණා අධික මිලට ආහාර ලබා ගන්න පිටරටින් හාල් ගේන හාල් ටික අධික මිලට ගන්න. ඒ වගේම අපිට මතකයි කබ්‍රාල්ලා එවකට තිබුණු රජයේ රාජ්‍ය මුදල් ඇමතිවරයා හැටියට කිව්වා ඕන තරම් ඩොලර් තියෙනවා, මේ රටේ ඩොලර් අර්බුදයක් නැහැ. ඒ වගේම IMF එකට යන්න ඕනේ නැහැ, ලෝක බැංකුවට යන්න ඕනේ නැහැ. ශ්‍රේණිගත කිරීම වලින් අපේ රට පහළට වැටෙනකොට අපි කියනකොට මේ රට දැවැන්ත ආර්ථික අර්බුදයකට යනවා කියලා ඒ අය අපි කියන දේ ඇහුවේ නැහැ. අපිව තුට්ටුවකට ගණන් ගත්තේ නැහැ. ඒත් එක්කම ඩොලරය ස්ථායීකරණය කිරීම සඳහා රටේ සංචිත මුදා හැරියා. මේකත් එක්ක අපිට සංචිත අඩු වෙන්න පටන් ගත්තා. ඊට හා සමගාමීව මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට ගත්තු ණය ගෙවන්න කටයුතු කරා සංචිතවලි. අපේ සංචිත සම්පූර්ණයෙන්ම අපිට අහිමි වුණා. ඒ වගේම සීනි වංචාව තුළ රුපියල් බිලියන 600කට ආසන්න ප්‍රමාණයක් අපිට අහිමි වුණා. ඒ වගේම සුදුලුණු වංචාව, පොහොර වංචාව ඇතුළු දැවැන්ත විදියට මේ රටේ අහිංසක බදු ගෙවන ජනතාවගේ මුදල් වංචනික ලෙස ගසා කෑවා. ඒ වගේම කෝටිපති ව්‍යාපාරිකයන්ට ගරු සභාපතිතුමනි බදු සහන ලබා දුන්නා. ඒකෙන් අපේ රටේ ආදායම විශේෂයෙන්ම රාජ්‍ය ආදායම කඩාගෙන වැටුණා. මේ තුල උද්ධමනය වැඩි වුණා. ඒට සාපේක්ෂව රුපියල් ට්‍රිලියන 3කට ආසන්න ප්‍රමාණයක් මුදල් අච්චු ගැහුවා. එතකොට ගරු සභාපතිතුමනි ඒ ආකාරයට අපේ රට බංකොලොත් වෙලා තියෙනකොට අපි හැම වසරකම මේ රටේ ජනතාව අයවැයක් එනකොට බලාගෙන ඉන්නවා තමුන්ට යම් කිසි සහනයක් ලැබෙයි කියලා. ඒතර මේ අයවැය ලැබෙනකොටත් මේ අයවැය ඉදිරිපත් වෙනකොටත් අපේ රටේ රාජ්‍ය සේවකයන්, පාසල් සිසුන්, ආයෝජකයන්, ව්‍යාපාරිකයන්, ගොවීන්, දීවරයින් සහන ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන් හිටියා. හැබැයි මේ ශ්‍රේෂ්ඨවලට සහන ලැබුණ නැහැ. ඒ වගේම මේ අයවැය තුල පැහැදිලිව දකින්න ලැබුණේ මොකද්ද? මේ අයවැය තුල ගරු සභාපතිතුමනි දකින්න ලැබුණේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ පණ ඇද ඇද ඉන්න මිනිස්සුන්ගේ බෙල්ල කැපුව අයවැයක් හැටියටයි. මන්ද පෝෂණයෙන් අපේ රටේ දරුවෝ පෙළෙනවා. අපි වාර්තාවල දැක්කා ලෝකේ පස්වෙනි තැනට මන්ද පෝෂණයෙන් අපේ රට පත් වෙලා තියෙනවා. ඒ වගේම කලාපයේ දෙවෙනි තැනට මන්ද පෝෂණයෙන් ළමා මන්ද පෝෂණය අපේ රට පත් වෙලා තියෙනවා. දර මේ මන්ද පෝෂණය ලක්වෙච්ච දරුවන්ට, එහෙම නැත්නම් මන්ද පෝෂණය ලක්වෙන්න පුළුවන් අවස්ථාව තියෙන දරුවන්ට මේ අයවැයෙන් ලබා දෙන සහන මොනවද, වැඩපිළිවෙල මොනවද කියන එක පිළිබඳව සටහන් කරලා නැහැ. ඒ වගේම මගේ ආසනේ පල්ලපු ආසනේ මං ජීවත් වෙන ජායල ආසනේ ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව වසා දැම්මා. ඒතර මේ ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව තුල ගරු සභාපතිතුමනි මේ අපේ රටේ දරුවන්ට අවශ්‍ය කරන පෝෂණය ලබා දීම සඳහා දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පැවතුණි. ඒ වගේම ඔබ දන්නවා කුඩා දරුවෙකුට අවුරුද්දයි අවුරුදු 5ක් ඇතුළත අවශ්‍ය කරන ප්‍රෝටීන් ප්‍රමාණය ලැබිය යුතුයි. අවම වශයෙන් දවසකට බිත්තරයක් දරුවෙකුට ලබා දිය යුතුයි. අද බිත්තර ගන්නවත් කඩේක නැහැ. මොකද පාලන මිලක් දාලා විකුණ ගන්න බැරි පාලන මිලක් දාලා. රුපියල් 50යි කියලා, එහෙම නැත්නම් 55යි කිව්වට කඩේ විකුණන්නේ 60යි 65යි වෙන්න පුළුවන්. ඒ අය ඒක නිසා බිත්තර ටික හංගගෙන ඉන්නවා. සමහරලාට බිත්තර ටික එළියට එන්නේ නැහැ. එතකොට කල්පනා කරලා බලන්න ගරු සභාපතිතුමනි මේ රටේ ආර්ථිකය හසුරෝණ පිරිස් මේ රට කොහෙටද ගෙනියන්නේ කියලා. ඒ වගේම අපේ දීවර ජනතා, මම මීග මුවාසනේ සංවිධායකවරයා හැටියට පැහැදිලිව කියනවා මේ රටේ අවශ්‍ය කරන ඩොලර් ගේන්න දීවර ජනතාව දැඩි කැපවීමක් කරනවා. බිලියන 28කට ආසන්න ප්‍රමාණයක් මේ රටට ඩොලර් ගේන්න කටයුතු කරන ශේෂයක් තමයි දීවර ශේෂය. එතකොට යුරෝපා මත්ස්‍යතානම එදා ලක් වෙලා අපේ රටට ඩොලර් රේම අඩුවීමකට පත් වුණා. නමුත් අද යුරෝපෙට, සිංගප්පූරුවට, ඒ වගේම ජපානයට, ඇමරිකාවට අපේ රටේ දීවරයන් විසින් දීවර කර්මාන්තයෙන් උපයන ඒ මාත්‍ය අස්වැන්න අපනයනය කරනවා. හැබැයි අද දීවරයට පත්තලා අත්තලා තියෙන ඉරණම ගැන කල්පනා කරලා බලන්න ගරු සභාපතිතුමනි. අද අපේ රටේ දීවරය ඉතාමත් අමාරුවෙන් දීවර කර්මාන්තයේ නියැලෙනකොට රුපියල් 253කින් ලාම්පු තෙල් මිල වැඩි කළා. ඊට පස්සේ නැවත වතාවක් රුපියල් 25කින් ලාම්පු තෙල් මිල වැඩි කරා. එන්ජින් ඔයිල් ප්‍රමාණය එදා රුපියල් 600ට තිබුණු එක අද 2800 බවට පත් වෙලා. ඒ වගේම දැල්ලාම් පන්න මිල 3 ගුණයකින් වැඩි වෙලා. බෝට්ටුවක් එදා රුපියල් 1,02,03 තිබුණු එක 1,06,08 බවට පත් වෙලා. අද බෝට්ටු එන්ජින් ගන්න පුළුවන් කමක් නැහැ. අද ස්පෙයා පාට් ගන්න පුළුවන් කමක් නැහැ. දීවරයව කබලෙන් ලිපට ඇදලා දාලා. නැවත වතාවක් මේ රටේ පෝෂණයට අවශ්‍ය වෙන ප්‍රෝටීන් ප්‍රමාණය අඩුවීම අපිට දකින්න පුළුවන් ගරු සභාපතිතුමනි. ඒ නිසා මේ රටේ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව අද ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම අපේ රටේ ගොවීන් එදා උද්ඝෝෂණ කරනකොට පොහොර ලබා දෙන්න කියලා එවකට හිටපු ඇමතිවරයා කිව්වා පොහොර වලින් හරි අස්වැන්නක් ලැබුණ නැත්නම් ඒ ගොවීන්ට අවශ්‍ය කරන සහන ටික දෙනවා, එහෙම නැත්නම් වන්දි දෙනවා කියලා. අපි අහනවා මේ රජෙන් ගොවීන්ට ලබා දීලා තියෙන සහන මොනවද, ඒ අයට වන්දි ලබා දීලා තියෙනවද කියලා. වී අස්වැන්න නෙලනකොට කිව්වා රුපියල් 200කට ආසන්න ප්‍රමාණයකට මේ වී අස්වැන්න ලබා ගන්නවා කියලා. හැබැයි එහෙම සිදු වුණේ නැහැ. එතකොට එක පැත්තකින් පොහොර ලැබුණෙත් නැහැ, අනිත් පැත්තෙන් ඒ අයට අවශ්‍ය කරන සහන ලැබුණෙත් නැහැ, ඒ අයට අවශ්‍ය කරන වන්දි ලැබුණෙත් නැහැ ගරු සභාපතිතුමනි. එතකොට ඒ විදිහට ගොවියවද අසරණ කරලා තියෙනවා. මේ අයවැයෙන් ගොවීන්ට ලැබෙන සහනයක් පිළිබඳව සටහන් වෙනවද කියන එක පිළිබඳව පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම අපි මෙරට ආර්ථික ඝාතක ගැන කතා කරනකොට කබ්රාල්ලා වැනි අය තමයි මහා බැංකුවේ අධිපතිවරයෝ හැටියට පත් වෙලා තමන්ගේ හිඟ වැටුප් ඇතුළු විශ්‍රාම වැටුප් මේ සියල්ලක්ම අරගෙන අද බොහොම සැප පහසුවෙන් ජීවත් වෙනවා. ප්‍රකෝටි ගාණක් මේ අයට මේ රටේ අහිංසක බදු ගෙවන ජනතාව බදු ගෙවනවා, එයාට පඩි ගෙවනවා. එහෙම තියෙනකොට ගරු සභාපතිතුමනි එක පැත්තකින් අපි දැක්කා එවකට හිටපු මුදල් ඇමතුමා, එහෙම නැත්නම් වර්තමාන විජේස කටයුතු ඇමතුමා අලි සබ්‍රිය ඇමතුමත් කියනවා අපි එවකට හිටපු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ ඇමතුමාට කිව්වා IMF එකට යන්න කියලා. එතුමාට යන්න දුන්නේ නැත්තේ නිලධාරීන් කියලා. අපිට අනුමාන කරන්න පුළුවන් කබ්රාලා වගේ අය තමයි යන්න දුන්නේ නැත්තේ කියන එක. එහෙම තියෙනකොට ගරු සභාපතිතුමනි මේ අය පොත් ලියනවා. මේ අය මේ රටේ ආර්ථිකය ඝාතනය කරලා අපේ රටේ මිනිස්සුන්ව දුප්පතුන් බවට පත් කරලා, අපේ රට හිඟන රටක් බවට පත් කරලා, ජාත්‍යන්තර ඉදිරියේ අපිව ලැජ්ජාවට පත් කරපු අය මෙන්න අපේ රට ගැන සහ අපේ රටේ ආර්ථිකය ගැන පොත් ලියනවා. මට පොඩි බයක් තියෙනවා ගරු සභාපතිතුමනි අපේ රටේ අහිංසක මිනිස්සු මේ පොත් අපේ රටේ මිනිස්සු සල්ලි දීලා ගනීද කියලා. මේ 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 වගේ ආර්ථික ඝාතනය ගැන තමයි ඒ හම්බෙන සොච්චම හරි ලැබෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳවත් අපිට බයක් තියෙනවා අපේ රටේ මිනිස්සු මේ පොත් කියවයිද කියලා. ඒ වගේම විශේෂයෙන්ම අපි කියනවා රජයට මේ නිලධාරීන්ට විරුද්ධව මේ ආර්ථික ඝාතකයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. පුළුවන් නම් රජ කාලේ දඬුවම් දෙන්න. උලතියන් මේ රටේ මිනිස්සු අද බඩගින්නට පත් වෙලා අන්ත අසරණ වෙලා පාසල් දරුවෝ අද මන්ද පෝෂණයෙන් පෙළෙනකට වග කියන්න ඕන අය මෙහෙම නිදැල්ල තියන්න එපා කියන ඉල්ලීම අපි කරනවා. ඒ වගේම අපි දකිනවා බදු පිට බදු ගහනවා ගරු සභාපතිතුමනි. දැන් මේ ව්‍යාපාරිකයන්ටත් බදු ගහන්න හදනවා. ඒ වගේම අපනයන ශේෂ්ත්‍රයේ ඉන්න ඒ ආයෝජකයන්ට බදු ගහන්න හදනවා. ඒ වගේම අනිකු ශේෂ්ත්‍රවලට බදු ගහනවා. හැබැයි මේ බදු ගහන්න කලින් ගරු සභාපතිතුමා මේ රටේ බදු වංචා කරපු අයගෙන් බදු අය කරගෙන ඉන්න. ඒ විතරක් නෙමෙයි බදු සහන දුන්න අය, ඒ වගේම බදු සහන භුක්ති විඳපු අය මේ අයගෙන් ඉස්සල්ලා බදු අය කරගෙන ඉන්න. මේ රටේ අහිංසක මිනිස්සුගේ බදු වලින් අදටත් ඒ අය සැප විඳිනවා කියන එක පැහැදිලි. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපේ රටේ මේ වෙනකොට යුද්ධයක් නැහැ. යුද්ධයක් නැති රටේ රුපියල් බිලියන 410ක් ආරක්ෂක අමාත්‍යාංශයට වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ 11.2%. සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කරලා තියෙන්නේ බිලියන 322යි. ඒ කියන්නේ 8.8%. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයට අධ්‍යාපනයට බිලියන 232යි. ඒ කියන්නේ 6.3%. ඒ වගේම මේ රටේ අපි ආර්ථිකය ගොඩ ගන්නවා නම් විශේෂයෙන්ම ගොවිතැනට අපි ප්‍රමුඛස්ථානය දිය යුතුයි. ඇග්‍රිකල්චර් වලට අපි ප්‍රමුඛස්ථානය දිය යුතුයි. හැබැයි වෙන් කරලා තියෙන්නේ 3.1% බිලියන 115යි ගරු සභාපතිතුමනි. ඒ වගේම ඉන්ඩස්ට්‍රීස් වලට මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගනවා නම් අපිට අනිවාර්යයෙන්ම මූල්‍ය පහසුකම්, යටිතල පහසුකම් ඒ අයට ලබා දිය යුතුයි. ඒට වෙන් කරලා තියෙන්නේ බිලියන 8යි. ඒ කියන්නේ 0.02%. ඒ වගේම ඉන්වෙස්ට්මන්ට් ප්‍රොමෝෂන් මේ රටේ ආයෝජකය ඇවිල්ලා මේ රට ගොඩගන්න, මේ රටේ නැවත වතාවක් අපනයන ආර්ථිකයක්, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න අවශ්‍ය කරන පහසුකම් ටික අපි රට තුළ නිර්මාණය කළ යුතුයි ගරු සභාපතිතුමනි. ඒකට වෙන් කරලා තියෙන්නේ 7%, සමාන බිලියන 7%. ඒ කියන්නේ 0.02%. ඒ වගේම මම අර කලින් කිව්වා වගේ අපිට හැඟෙන, අපිට දැනෙන, අපි දීවරොත් එක්ක ඉන්න පිරිසක් හැටියට අපේ දීවර කර්මාන්තයට වෙන් කරලා තියෙන්නේ 0.02%. එතකොට රට හදන්නේ කොහොමද? රටේ ආර්ථිකය ගොඩගන්නේ කොහොමද? මේ ආණ්ඩුවට සැලැස්මක් තියනවද? මේ ආණ්ඩුව තේරුම් ගන්න තියනවද මේ රට අද බංකොලොත් වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම මේ රටේ අද උද්දමනය 73%, 80%. මේ විදිහට උද්දමනය වැඩි වෙලා තියෙන්නේ. මේ තුල රටේ ජනතාව දැවැන්ත ආර්ථික අර්බුදයක සිටින්. ආහාර උද්දමනය අද වැඩි වෙලා තියෙනවා. ළමා මන්ද පෝෂණය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ආර්ථික වර්ධනය අඩු වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි, අපිට පැහැදිලිව දකින්න ලැබෙන්නේ නැහැ මේ ආණ්ඩුවේ සැලැස්ම මොකද්ද මේ අයවැය තුල. මේ සියල්ලක්ම එකතු කරලා අපේ රටේ උද්දමනය අඩු කරලා මේ රට සංවර්ධන රටක් බවට පත් කරන්න නෙමෙයි, අවම වශයෙන් පවතින රටක් බවට පත් කරන්න, හුස්ම ගන්න පුළුවන් රටක් බවට පත් කරන්න, කාලා බීලා ඇඳලා ඉන්න පුළුවන් රටක් බවට පත් කරන්න, දරුවන්ව පාසල් අරින්න පුළුවන් රටක් බවට පත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සැලසුම මොකද්ද කියන එක මේ අයවැය තුල නැහැයි කියන එක අපි දකිනවා. ඒ වගේම අයවැය පරතරය අපි දකිනවා ගරු සභාපතිතුමනි, බිලියන 2480ක්. එතන මේ අයවැය පරතරය ප්‍රායෝගිකව මේ අය පියවගන්නේ කොහොමද කියන එක පිළිබඳව දැක්මක්, වැඩපිළිවෙලක්, සැලැස්මක් අපි දකින්නේ නැහැ. ඒ වගේම ගරු සභාපතිතුමනි, පැහැදිලිව අපි කියනවා අතුරු අයවැයක් මීට මාස කීපකින් තිබ්බා. ඒකෙදී අපි දැක්කා පැවතින ඇමතිවරුන්ට සහ ඒ රාජ්‍ය ඇමතිවරුන්ට ඒ අයගේ අමාත්‍යංශ වියදම් හැටියට රුපියල් බිලියන 480ක් වෙන් කරන්න. මෙච්චර රට වැටලා තියෙනකොට, මෙච්චර රටේ මිනිස්සු දුක් විඳිනකොට මෙන්න ඇමතිවරුන්ට මුදල් වෙන් කරනවා. මම හිතන්නේ ඇමතිවරයෙකුට ලීටර් 500ක් විතර එක වාහනයකට ගහනවා ඩීසල්. ඒ වගේ වාහන කීයක් තියෙනවද? නිලධාරීන් කී දෙනෙක් ඉන්නවද? ඒ අයගේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය කරන පහසුකම් මිලියන ගාණක් මේ රටේ බදු ගෙන ජනතාවගේ බදු මුදල් භාවිතා කරනවද? ඒ වගේම එයාට අවශ්‍ය කරන නිල නිවාස, කාර්යාල, කාර්යාල පහසුකම්, මේ ඒ අයට අවශ්‍ය කරන ඒ කාර්යාල වලට සමහර ඒවා කුලියට ඉන්නේ, කුලිය ගෙවන්නේ. මේ සියල්ලක්ම ගරු සභාපතිතුමනි, අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු ගෙවන සල්ලි. එහෙම දිනකොට අපිට ආරංචි ලැබෙනවා මෙන්න මේ ආණ්ඩුව නැවත වතාවක් අලුත් ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දෙන්න යනවා කියලා. ඉතින් මේ රට කොහොමද අපි ගොඩගන්නේ? මේ ආණ්ඩුව තාම තේරුම් අරගෙන නැහැ මේ රට බංකොලොත්, මේ රටේ අහිංසක මිනිස්සු බඩගින්නේ, මේ රටේ මිනිස්සු දුක් විඳිනවා, මේ රටේ දරුවා මන්දපෝෂණයෙන් පෙළනවා කියලා මේ ආණ්ඩුව තේරුම් අරන් නැහැ. මේ ආණ්ඩුව තේරුම් අරගෙන තියෙන්නේ ඒ අයගේ මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට අවශ්‍ය කරන සුඛ විහරණය සහ පැවැත්මට අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් ලබා දීම සඳහා වෙන් කරන ලද අයවැයක් කියන එක තමයි මට මේ අයවැය කියවීමේදී දැනෙන්නේ. ඒ විතරක් නෙමෙයි, මේ රටට තව ආකාරයකට ඩොලර් එන ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි සංචාරක ශේෂ්ත්‍රය.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් ඔබතුමාට
තියෙනවා. දැන් මට අපරයක් දෙන්න ගරු සභාපතිතුමා. සංචාරක ශේෂ්ත්‍රය. දැන් අපේ ඉන්න සංචාරක ඇමතුමාට වැරදිලා එතුමා හිතාගෙන ඉන්නවා එතුමා සංචාරකයෙක් කියලා. එතුමා ලෝකෙ වටේ යනවා. හැබැයි මෙහෙ ඉන්න සංචාරකයන්ට මෙහෙට එන සංචාරකයන්ට එක පැත්තකින් දීලා තියෙන පෙට්‍රල් කූපන් එක වැඩ කරන්නේ නැහැ. අනිත් පැත්තෙන් පෙට්‍රල් ගහන්න පුළුවන් ඩීසල් ගහන්න පුළුවන් එක බැංකුවකින් විතරයි. මේ පැත්තෙන් ආව තාමත් විදුලිය කපනවා. අනිත් පැත්තෙන් ගත්තාම පොදු ප්‍රවාහන ක්‍රම සේවය දියුණු තියුණු කරලා නැහැ. ඒත් එක්කම සංචාරක ශේෂ්ත්‍රයට පණ දෙන විශේෂයෙන්ම ජෙට්ස්කි පදින ස්පීඩ් බෝට් යනයිට අවශ්‍ය කරන තෙල් ටික ලැබෙන්නේ නැහැ. ඒ වගේම හෝටල් ශේෂ්ත්‍රය කඩාගෙන වැටිලා හෝටල් වල ඉන්න තරුණ තරුණියන් රට අතහැරලා යනවා. ඒ වගේම හෝටල් වල ගත්ත ණය අද එදා 113 ගත්ත එක 127 බවට පත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ මොනිටෝරියම් දීලා තියෙනවා. ඒ මොනිටෝරියම් මුඩින් තවත් ණයක් දීලා තියෙනවා. මේ හෝටල් ශේෂ්ත්‍රයට මේ ණය ගෙවා ගන්න බැරුව අද බංකොලොත් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි කියනවා ලංකාවට සංචාරකයන්ට එන්න කියලා. සංචාරක ශේෂ්ත්‍රය කඩාගෙන වැටලා. ඒ වගේම ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම මේ අයවැය තුල දේශීය ව්‍යාපාරිකයන්ට විදේශ ව්‍යාපාරිකයන්ට ආයෝජකයන්ට මේ රටට ඇවිල්ලා ආයෝජනය කරන්න වැඩපිළිවෙලක් තාමත් ක්‍රියාත්මක කරන ආකාරයක් අපිට පේන්නේ නැහැ. සැලැස්මක් දීලා නැහැ. වැඩපිළිවෙලක් දීලා නැහැ. විශ්වාසයක් ගොඩ නැගලා නැහැ. එතකොට කොහොමද මේ රටේ ආර්ථිකය ගොඩගන්නේ? ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ අයවැය බංකොලොත් රටක බංකොලොත් අයවැයක් කියලා. ඒ වගේම විශේෂයෙන්ම අපි දකිනවා මේ රටේ මර්ධනය සිදු වෙනවා ගරු සභාපතිතුමනි. අදත් මං හිතන්නේ කොළඹ අහිංසක ශිෂ්‍ය ව්‍යාපාරිකයන්ට සිවිල් ක්‍රියාදරයන්ට රබර් රුණ්ඩ වලින් කඳුළු ගෑස් වලින් බැටන් පොළු වලින් ගගහා පන්නනවා මේ අය මර්ධනයට විරුද්ධව කතා කරනකොට. අපි කියන්නේ කවුරු හරි වරදක් කළා තියෙනවනේ නීතිය ක්‍රියාත්මක කරන්න. හැබැයි බල්ලෝ බලල්ලු වගේ මහපාරේ අපේ රටේ තරුණ තරුණියන්ට ගහලා මේ විදිහට සලකන්න එපා කියන එක අපි කියනවා. අපේ රට ගැන ලෝකෙ අද බලාගෙන ඉන්නවා. අපිට GSP Plus එක ගරු සභාපතිතුමනි නැති වුණොත් මේ රටේ ආර්ථිකයට මොකද වෙන්නේ? අපි තවත් දිළිඳු බවට පත් වෙනවා. ගරු සභාපතිතුමනි කල්පනා කරලා බලන්න මේ රටේ ඉන්න බැරුව මේ රටෙන් එදා ගිය ඔස්ට්‍රේලියාවට ඉතාලියට බෝට්ටු වලින් අද යනවා ඉන්දියාවට කැනඩාවට යන්න ගිය කණ්ඩායම වියට්නාමේදී හවුනා බෝට්ටුවේ. හැබැයි මේ අය ලංකාවට එන්න බෑ කියලා වියට්නාමේ තියාගන්න කියලා සයිලම් මිල්ලනෝ. එහෙම මේ රට අද දුගී දුප්පත් අන්ත අසරණ ජීවත් වෙන්න බැරි රටක් බවට පත් කළා හමාරයි. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි රටක් හැටියට ලැජ්ජ වෙන්න ඕනේ. සමාජයක් හැටියට ගරු සභාපතිතුමනි ලැජ්ජ වෙන්න ඕනේ. අපේ රටේ අහිංසක වැඩ කරන කාන්තාවන් අපි මැද පෙරදිගට අරනවා. අද ඕමානයේ ප්‍රසිද්ධිය ඔක්ෂන් කරලා ලිංගික සේවාවන් වලට එහෙම නැත්නම් ගණිකා වෘත්තියට අද අපේ ලාංකික කාන්තාවන් පත් වෙලා ලාංකික කාන්තාවන් ඕමානේ එම්බසියට ගියාපුවම එම්බසියේ නිලධාරියෙක් ඒ කාන්තාවන්ව දූෂණයට පත් කරලා තියෙනවා. ඒ නිලධාරියා තාමත් වැඩ කරනවා. අපි රටක් හැටියට අද ලැජ්ජ වෙන්න ඕනේ. අපේ කාන්තාවට සුරක්ෂිතභාවයක් ගොඩනගන්න බැරි රටක අපි ජීවත් වෙන්නේ ගරු සභාපතිතුමනි. ඒක නිසා මේ ආණ්ඩුවට කිසිම ජනපද නමක් නැති නිසා ජනතාවගේ හැඟීම් දැනීම් තේරෙන්නේ නැති ආණ්ඩුවක් බිහි වෙනු. ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.